අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා ඊට ප්‍රථම මූලාසනයට ගරුතුමිතා විජේමාන මන්ත්‍රීතුමිය පැමිණ ඇත.
ඔහොම ස්තුතියි මූලාසනයේ මන්ත්‍රීතුමියනි, ඔබතුමිය මූලාසනයේ සිටින වෙලේ අද දවසේ මේ විශේෂ විවාදයට සම්බන්ධයෙන් ලැබීම පිළිබඳව ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීම එකතු කළ අගේ මත බදු සංශෝධනය ඇතුළු පනත් කීපයක් පිළිබඳව විවාදයට ගන්න අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුව තුළ සාල කාලයක් රැඳී සිටමින් ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් සහ සොයාගන්නත් බැරි, ඒ කියන්නේ කොයි පක්ෂ නියෝජනය කරන්න කියලා සොයාගන්නත් බැරි මැති ඇමතුවරුන්ගේ විවාදයට හුන්කන් දීලා පුළුල් දැනුමක් අවබෝධයක් අද දවසේ මේ සාකච්ඡාව පිළිබඳව දවසේ කළ සාකච්ඡාව වැඩි ප්‍රමාණයක් ලබා ගන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මහිතන්නේ අපිට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම හැමතිස්සම අපි තුළ තිබෙනවා. එවගේම හැම මොහොතකම ජනතාවට අසාධාරණයක්, අයුක්තියක් සහ ඕනවට වඩා වදවේදනාවක් දෙනවට මේ පාර්ලිමේන්තු ඉන්න 225න් එක්කෙනෙක්වත් කැමති වෙයි කියලා මං හිතන්නේ. මොකද අවසානයේදී මේ පාර්ලිමේන්තුවට තෝරාපත් වෙලා කාලය අවසන් වුණා නැවත ජනතාව අතරට යන්න වෙනවා මනාපයක් ඉල්ලගන්න ආයේ පාර්ලිමේන්තුවට වරම් ලබන්න. එනිසා ආණ්ඩුවක ඉන්න හෝ විපක්ෂක ඉන්න මැති අමතුරෙක් හැම මොහොතකම බලන්නේ අපිව පාර්ලිමේන්තු නියෝජනය කරන්න එවපු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න ඔවුන් සැහැල්ලුවෙන් සතුටින් සහ සන්තෝෂයෙන් ජීවත් කරවන්න ඒ ප්‍රදේශවලට අවශ්‍ය කරන පහසුකම් ලබලා දෙන්න. මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ඉන්න 225ම කරන්නේ දෙපැත්තට තුන් පැත්තට හතර පැත්තට බෙදලා ඔන්න ඔය කාරණාව තමයි. හැබැයි අපිට රටක් විදිහට කැපකිරීමක් කරන්න සිදුවෙලා තියෙනවා වර්තමානයේ. අතීතයේ ඉඳලා පැවතුණු එක් එක් ආණ්ඩුවන්, එක් එක් රජයන්, එක් එක් නායකයන් සහ ඔවුන්ගේ න්‍යායපත්‍රයන් ක්‍රියාවට නංවන්නේ යම් යම් අවස්ථාවල ගත්තු තීන්දු තීරණ සහ අනපනත් නිසා. හොඳ නරක දෙකම තියෙනවා. මං හිතන්නේ අපේ රංජිත් සොයිස මැතිතුමා අවුරුදු 203කට වගේ එහා කාලෙකට ගියා. ඒ කාලෙ සිට ගත්තම අපිට ශ්‍රී ලංකාවන් විදිහට හරිගිය තැනුත් තියෙනවා, වැරදිච්ච තැනුත් තියෙනවා. මම කතා කරන්නේ මම ලබපු දැනුම සහ සොයාගත්තු දේවල් අනුව. මං හිතන්නේ ඉඩම් සන්තකයේ පැවරීම පිළිබඳව අපි 1972 වැරද්දක් කරගෙන තියෙනවා. මගේ අදහස අනුව මම කියන්නේ ඒකට හේතුව වර්තමානයේ අපිට අපේ රටේ ඉඩම් ආයෝජකයන්ට දීලා අඩගහල එන්න කියලා ආයෝජනය කරන්න කියලා ඇවිටලි වැටෙන්න වර්තමාන රජයට සිද්ධ වෙලා තියෙනවා. කොච්චර උදම් මැනුවත් අවුරුදු 203ක් එහාට යන්න ඕනේ නැහැ, මීට අවුරුදු 3කට එහා ගිය රාජපක්ෂ රජයට සිද්ධ වෙලා තියෙනවා. එනිසා තමයි මං හිතන්නේ සැංග්‍රිල්ලා හෝටලේ ඉඩම විකුණන්න සිදු වුණේ. වර්තමානයේ අද දවස් සිදුවෙන බදුදීම් විකිණීම් සහ පැවරීම් සිදු කරන්න සිද්ධ වෙලා තියෙන්නේත් අපිට මේ රටේ වත්කම් වර්ධනය කරගන්න නැත්නම් ස්ථාවර බව ඇති කරගන්න සංචිත වැඩි කරගන්න උවමනාව ඇති වෙලා තියෙනවා. 1972 තමයි වර්තමානයේ අපි ආයෝජකව රටට අතවවන්න තැනට මං හිතන්නේ අපි ශ්‍රී ලාංකිකව විදිහට මුල් පියවර තබලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒකේ හොඳ දේවලුත් තියෙනවා. 72 ඉඩම් සීමා කිරීම තුළ ලංකාවේ හිටපු දේශීය ග්‍රාමීය ඉඩම් හිමියන්, එහෙම නැත්නම් වැවිලිකරුවන් තමන්ගේ ඉඩම් සීමා වෙද්දී ඔවුන් ළඟ තිබුණු අක්කර 200, 300, 400 රජයට පැවරෙනවා. එතනින් පටන් ගන්න අක්‍රමිකතා ඒවා විවිධ කාලවන්වල ඉඩම් හැංගෙනවා, විවිධ දේශපාලන බලපුලුවන් කාර්යකම් මතේ ඉඩම් ලබා ගන්නවා. නමුත් එදා ලංකාවේ හිටිය දේශීය නිෂ්පාදක ආයෝජකයා අක්කර 50කට සීමා කරලා ඔහුගේ අඬු කඩලා ඔහු මං හිතන්නේ වර්තමානයේ වෙද්දී මේ සමාජයේ ජීවත් වෙන්න බැරි තැනකට ආයෝජකයෙක් බවට පත් කළා තියෙනවා. මම හිතන්නේ අද අපි ලෝකෙන් ආයෝජක අඬ ගහන තැනට යොමු වෙන්න සිදු වෙලා තියෙන්නේ මගේ එක අදහසක් අනුව මේක කාරණාවක් වෙලා තියෙනවා. නැත්නම් එදා ඒ කාලාත් එක්ක ගමක ගම්මුලාදෑනි සහ ගමක හිටින යම්කිසි ප්‍රභූ පැලැන්තියක හිටපු පුද්ගලයෝ ඒ ඔවුන්ට තිබුණු වත්කම් මත ගමේ ඉන්න අනිත් ජනතාව අරගෙන වැවිලි කටයුතු අනිත් කර්මාන්ත කටයුතු කරගෙන ආවා නම් අද අපේ ලංකාවේ අඩුම තරමේ 50ක් 100ක් හරි ලෝකෙත් යම්කිසි ව්‍යාපෘති කරන්න පුළුවන් ආයෝජක විදිහට ඉතුරු වෙන්න තිබුණා. නමුත් එතන අපට වැරද්දක් සිදු වෙලා තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරන්න වර්තමානයේ දැන් බැරි වෙලා තියෙනවා. එතනින් එහාට ඒ පනත නැවත සංශෝධනය වෙනවා. ඊට අනුව නැවත ලිහිල් වෙනවා. ඉඩම් තමන්ට තියාගන්න පුළුවන් ප්‍රමාණය. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී මේ தත්ත්වය උග්‍ර තැනට ඇවිල්ලා තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට මේ වර්තමානයේ ගෙනියන පාලන තන්ත්‍රේ බාර දෙද්දී ඩොලර් බිලියන 8500ක ආදි විශාල ණය මුදලක් බන්දේසික දීලා බාර දීලා තියෙනවා. වර්තමාන වෙද්දී ඒක 10500කට ආසන්න ප්‍රමාණයට අපට ඉතුරු වෙලා තියෙනවා. නමුත් අද දවසේ රාජපක්ෂ ආණ්ඩුවද මෛත්‍රී රනිල් ආණ්ඩුවද මේක කාටත් ඇඟිලි දික් කරගෙන වැඩක් නැහැ. අපිට ලාංකිකයෝ විදියට රටක් විදියට මේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාටම මේ ණය මුදල ගෙවන්නට යම් යම් වැඩසටහන් යම් යම් ආයෝජන යම් යම් ක්‍රමවේද සොයාගන්න සිද්ධ වෙලා තියෙනවා. මගේ දැනුම හැටියට මම හිතන්නේ ලංකාවේ අපි උත්පාදනය කරන උපේන නැත්තම් යම් කිසි කර්මාන්තයකින් අපට ලැබෙන රුපියල් 100කින් රුපියල් 96කට ආසන්න මුදලක් වර්තමානයේ තියෙන තත්ත්වයට ආණ්ඩුව විදිහට ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතොර ඉතුරු වෙන්නේ රුපියල් 4යි. මම හිතන්නේ ඒ 4ෙන් තමයි සෞඛ්‍ය පහසුකම් දෙන්න උනා, අධ්‍යාපන පහසුකම් දෙන්න උනා, ඒ වගේම මේ රටේ වැඩ කරන රාජ්‍ය සේවකයන් පරිණඩි ගෙවන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ 225 ඉන්න පාර්ලිමේන්තුව අපිත් නඩත්තු වෙන්න ඕන. ඉතින් මේක කරන්න බෑ ඇත්ත කතාව. ඒ හින්දා මේක තීරුම් අරගෙන අපි ආණ්ඩුවක් විදිහටත් විපක්ෂයක් විදිහටත් වග කිය යුතු 225ක් විදිහටත් යම් කිසි අවබෝධයක් ඇති කර ගන්නවා නම් මේ රට සම්වර්ධනය කරන්නට ක්‍රමවේදයක් හදන්න අපිට ඒක පුළුවන්කම ලැබෙනවා. දැන් අද බලන්න පාරකට බැහැලා සෑම විශ්වවිද්‍යාලයක් ඉදිරියේම කූඩාරමක් ගහලා ඒ කූඩාරමේ දින 100 ගාණයි කියයි, දින 200යි කියයි, දින 300ක් කියයි එතන පටන් අරන් උද්ඝෝෂණ. ඒ වගේම ගොවි සංවිධානයක් බැලුවත් එහෙමයි. ඒ වගේම රෝහල් පද්ධතිය, ඒ වගේම පාසල් පද්ධතිය මේ හැම තැනකම මොකක් හරි කරුණක් හොයාගෙන
ඔබතුමාගේ කාලය
හරි මම අවසන් කරනවා. ඔබතුමියත් වෛද්‍යවරියක් විදිහට මේ කාරණාව පිළිබඳව අවබෝධ කරන්න ගන්න අපි රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් වෛද්‍ය සේවයට යොදවන සහ අනිකුත් දේවල් වලට යොදවන මුදල් වලට සාධාරණයක් වෙන්නටවත් මම හිතන්නේ රටේ ජනතාවටත් යම්කිසි කැපකිරීමක් කරන්නට වෙනවා. මේ ණය බරින් මුදවගෙන යම්කිසි ක්‍රමවත් ආයෝජනයක් ඇති කරලා රට ස්වන්පෝෂික සහ දියුණු රටක් බවට පත් කරන්නට සියලු දෙනාටම මම හිතන්නේ මේ විවාදයට කරුණ එකතු කරලා හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මට ඔබතුමිය අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තේතුමා. මීළඟට පද්ම උදේශාන්ත ගුණසේකර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ඉඩම් සන්තකය පැවරීමේ සීමා කිරීමේ මේ සංශෝධන පනත පිළිබඳව අද විවාද වෙන මේ මොහොතේදී විශේෂයෙන්ම අපි දන්නවා මේ මොහොත වෙනකොට තමුනාසේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පත්තුණු මේ යහපාලන නාමයෙන් පත්තුණු තමුනාසලගේ ආණ්ඩුව මේ ආණ්ඩුව අද යන්නේ කොහෙද කියන එක සම්බන්ධව ජාතියට බොහොම හොඳින් පෙනෙන වෙලාවක්. තමුනාසලගේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම නව ලිබරල්වාදී ආර්ථික දැක්ම, එයින් එපිට ආර්ථික දැක්මක් තමුනාසල නැහැ කියන එක මේ ගේන සියලුම අනපනත් වලින් නැවත 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 ඔප්පු කරමින් තියෙන අපේ රටේ ජාතියට. ඒක තමයි තමුනාසලා මෙන්න මේ ආර්ථික දැක්ම සාක්ෂාත් කරගැනීමේ වෙනුවෙන් තමයි එදා 2015 ජනවාරි 8 වෙනිදා මේ බල පෙරළිය හරහා තමුනාසලගේ ආණ්ඩුව මේ රට තුළ නිර්මාණය කරන්න තමුනාසලගේ ස්වාමිවරුන් තමන්ගේ තමුනාසලගේ ස්වාමිවරුන් මේ රටේ මේ බල වෙනස වෙන කරන්න අවශ්‍ය කටයුතු සිදු කළේ. අපි දන්නවා මේක සම්බන්ධව සමහර දේශපාලඥයන්ට මේක තේරෙන්නේ නැති වුණාට තමුණාසල ඉදිරිපත් කරන ව්‍යාජ අයවැය ව්‍යාපෘති එවගේම ව්‍යාජ සංඛ්‍යාලේඛන හෝ තොත්තබබානියාය පන්නේ බදු ගැන දැන් බදු ගහලා මේ රටේ මිනිසුන්ට ගහන්න බද්දක් නැති ගානට තමුණාසලගේ ආණ්ඩුවෙන් බදු ගහමින් ඉන්නේ මතුපිටින් පෙනෙන සුන්දර හෝ හාස්‍යජනක පින්තූරයේ පිටුපසෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඊට වඩා භයානක යටිපලක් මේ ජාතියට රට රත් වෙමින් තිබෙන්නේ මෙරටේ ආර්ථික පැවැත්මට මෙරටේ දේශීය පැවැත්මට මෙරටේ සංස්කෘතික උරුමයට අපේ රටේ ඉඩම්වලට අපේ රටේ ගොවියට අපේ රටේ කෘෂිකර්මාන්තයට අපේ කුඹුරු බිම්වලට අපේ සමස්ත ජාතියටම විපතක් වෙමින් තිනොයි කියන කාරණාවයි තමුණාසල මේ ගැන ආනපරත් වලින් අපිට පේන්නේ තමුණාසලා එක එක වචන මේ ආර්ථික විද්වතුන් මේවට පාවිච්චි කරනවා ඒකට කියනවා නිදහස්කරණය එහෙම නැත්නම් ගෝලීයකරණය ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2001 බලයට ඇවිල්ලා එදා රටේ මිනිස්සුන්ට ගෙනාපු යලි පුපුදුම ශ්‍රී ලංකා වැඩසටහන තමයි මේ නොතේරෙන භාෂාවකින් මුදල් අමාත්‍යවරයා හැටියට මංගල සමරවීර මහත්තයා හරහත් අග්‍රාමාත්‍යවරයා හරහත් තමුණාසලගේ ආණ්ඩුව හරහත් වෙන නම් වලින් මේ පාට පින්තූර අලවලා ඒට අලුත් පාට එකතු කරලා ඒ වැඩේ නවත්තපු තැනින් නැවත ඉදිරියට යන එක තමයි මේ සිදු කරමින් තිබෙන්නේ ඒවට නොතේරෙන වචන තියෙනවා මුදල් ඇමතිවරයා කියනවා ඒවට නිදහස්කරණය ඒවට කියනවා ගෝලීයකරණය ඒ නොතේරෙන වචනෙන් කිව්වට එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වචන ඒ වචන උච්චාරණය කිරීම විතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා කරන්නේ ඒ මුදල් අමාත්‍යවරයා කියන වචන වලට යටින් තියෙන සවහර්ධේ ඒකයි ගරු මුලාසනාරුඩු මන්තුමනි ඇත්තම කියනවනම් තමුණාසලා අරගෙන යන්නේ 2001 ඒ නවත්වපු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය 2001 ගේන්න හඳපු යලි පුදුමු ශ්‍රී ලංකා වැඩසටහන යලි පුදදෙමු ශ්‍රී ලංකා කියන වැඩසටහන යලි පුබුදුහු නෙමෙයි යලි පුදදෙමු කියන ශ්‍රී ලංකා වැඩසටහන ඒක නව් එකක් නෙමෙයි මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි ඒක පරණ එකක් හම්පඩ එකක් හනමිටි එකක් ඒ ආර්ථික න්‍යාය ඒකෙන් මේ රටේ අනාගතයෙන් විසඳෙන්නේ නැහැ ඔබ දන්නවා මේ වෙනකොටත් ඒ උපාය මාර්ගයට අනුව මේ අහපාල් නහඬුව ගේනවා ඉදිරියේදී කුඹුරු පනත ඒ වගේම කෘෂිකාර්මික ඉඩම් පනත ඉඩම් අයිතිය සීමා කිරීමේ පනත මේ ගේන සංශෝධන වලින් ඒ වගේම ගෙවල් කුලී පනත හරහා මහජනයාගේ ඉඩම් අයිතිය අපේ රටේ ස්වදේශික මිනිසුන්ගේ ඉඩම් අයිතිය විදේශීය සමාගම් ඒ වගේම ජාතිවාදී ආගමික අන්තවාදී බලවේග වලින් කොල්ල කෑමට ඉඩ ලබා දීම තමයි මේ පනත හරහා මේ සංශෝධන හරහා සිදු වෙන්නේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව විසින් 100%ක්ව තිබූ ප්‍රාග්ධන බද්ද අනිකුත් නීතිමය බාධා ඉවත් කිරීම තමයි තමුන්නාසල කරමින් ඉන්නේ ලංකාවේ ජනතාව ගිඩන් අයිති ආරක්ෂා වීම සඳහා එදා පසුගිය ආණ්ඩුව විසින් දීලා තිබුණු 100%ේ බද්ද තමුන්නාසලගේ අයවැයෙන් තමුණාසල පසුගිය අයවෙන් මුදල් අමාත්‍යවරයා මොකද කරේ ඒ බද්ද අහෝසි කිරීමත් සමග විදේශිකයන්ගෙන් පැත්තේ හරි අඩකටත් වඩා මේ ඉඩම් අපේ රටේ ඉඩම් වල මිල හඩු වුණා ඒ අනුව දැන් මේ කරන්නේ තමුණාසල ඒකට ඊළඟ වැඩේ ඊළඟ කඩුල්ල වැට තමුණාසලගේ ඉනි වැට ගලවන එක තමයි තමුණාසල කරන්නේ ඒ සෙසු නීතිමය බාධා ඉවත් කිරීම තමයි තමුණාසල කරන්නේ කුඹුරු ඇතුළු කුඩා කෘෂිකාර්මික ඉඩම් මේ නීතිමය බාධා ඉවත් කරාට පස්සේ එකට එකතුකට මහා ඉඩම් බවට පත් කරලා විදේශිකයන් අතරට ඉතාම කුණු කොල්ලට අපේ රටේ ඉඩම් ටික ගන්න පුළුවන් වෙන අවස්ථාව සලසන එක තමයි කියන්නේ ඕකට කියනවා ආයෝජන වෙනවා කියලා. ඔන්න ඔන්න ওই වෙළඳපොළ තමන්ගේ වෙළඳපොළ තුල ලෝකයේ වෙළඳපොළ තුල ඉඩම් වෙළඳපොළ තුල ඉඩම මුදල් බවට පත් කිරීම ක්‍රියාවලිය තමයි තමන්ගේ ගොවියාගේ ඉඩම් අයිතිය ඉඩම්වල අයිතිය අහිමි වෙන ක්‍රියාවලියයි මේකෙන් සිදු වෙමින් තියෙන්නේ. අපේ ගරු මූලාසනාරුඩු මන්තුමනි අපේ මොනරාගල ඈත ගම්පලාත්වල මිනිස්සුන්ට තවමත් හේනේ කුඹුරේ අයිතිය නැහැ. ඒ වගේ නින්දගම්වල ඉඩම්වල වගා කරන මිනිස්සුන්ගේ ඉඩම් බහුජාතික සභාගම් ඇවිල්ලා බින්න බහලා ඉවරයි. අක්කර 2000 ගණන් දලදා හාමුදුරන්ට අයිති ඉඩම් සභාගම්වලට ගිහිල්ලා ඉවරයි. Evitrakne Bibile, Madru Rakshita Akrahatamandahak, Ekriavali Haras, Bahujatika Samagam Baltanava, Mekriavali Hara, Evideshi Bahujatika Samagam Balta. Aidan Miladi Gani Matavashaniti Mebada, Tamunasela Genoa, Ekar Tamunasela Keno, Nama Liberala, the Artica Pratipati Ekata, Winamokapat Nahat Giande, Tamunasela Kiai, Ayojan, Genvima in Karene, Dairi Kirimakela Kiai, Ekin Kiai Tamunasla Artica Prasar Nekarnakela Kiai, Ekin Kiai Videsi Ayojan Merata Genala, Artike Nagano Kila Kiai, E Monavaki Watwene, Me Artike Sodeshke Minia Gatting, Udeshi. Minisu atata, Videshi Samagam atata, Antajatiwadi Patu, Agamwadi Kalli atata, Apeidan wala hitiya pavarana ekak vitarai wenne, meken wenne ayojana gihen ekak nevey, enisa garu mulasana arudu mantumani, ape rate me siduwemin tiyena me aarthika nyaya patra tamunasalage, avasana gamana kelawara karanawai kiyana eka mataka thaba ganna kiyana eka karana bavadharana karimin ada wenakota tamunasalage aarthika nyaya patrika patthakin pahugiya da tamunasalage ara gamperili wedasathahanen idiripat kala ඒ ගම්පෙරළි වැඩසටහනේ ගිහිල්ලා ගයන්ත කරුණාතිලක මැතිතුමනි අපේ තමුනාසලගේ අග්‍රහමාත්‍යතුමා බොහොම උචාරුවෙන් කිව්වේ මොකද්ද එක පැත්තකින් අග්‍රහමාත්‍යතුමා උදැල්ලක් අල්ලගත්ත එක ගැන අපි සන්තෝසයි මංගල සමිරීවරමතුමත් උදැල්ලක් ඇල්ලුව එක ගැන සන්තෝසයි හැබැයි අල්ලගත්ත විදිහානුව රටේ මිනිසුරු තිනවා මංගල සමිරීවරමතුමා නම් අල්ලගත්ත උදැල්ල නුන පොල්ලක් අල්ලගත්ත වගේ තමයි මිනිසුන්ට පේන්නේ කාලයකට පස්සේ අග්‍රහමාත්‍යතුමත් උදල්ලක් අරගෙන හරි කුඹුරක මඩක් හරි මඩත්තාවේ වැවේ මඩහ මඩ ටික අයින් කරන්න මැදිහත් වෙනකම මම එතුමා කරු ප්‍රකාශය තමුන්හන්සලගේ හෘද සාක්ෂින් කල්පනා කරලා බලන්න එතුමාගේ ප්‍රකාශය ඇතුලේ තමුන්හන්සලගේ වේදිකාවේ යමතුරු ඉන්නේ නැති ඒ වේදිකාවේ යමතුරු ඉන්න ගමන් තමුන්හන්සලේවට hina වෙන්නේ නැති තමුන්හන්සලා එක හාස්‍යෝත්පාදක කතාවක් හැටියට දකින්නේ නැති හැබැයි ඒක පිටුපස තියෙන්නේ මොකද්ද ඒකේ කියන හිතා පැහැදිලිව අග්‍රහමාත්‍යවරයා බොහොම මෙන්න මෙහෙම ප්‍රකාශයක් දැන් කවුද වැලි ගන්නේ අනේ ව්‍යාපාරිකයන් කියලා ස්වභාවයෙන්
කියනවා
අපි පහන් පත්තු කරනයි අවසන් කරන මං අපි පහන් පත්තු කරන හේයයි නිවන් දකින්නවා අපි තීරණය කළා මේවා මුදල් කරන්න විකු ඒවා සල්ලි කරලා ගොවි සංවිධාන වලට දෙන්න මේ හරහා කියන්නේ මොකද්ද අපේ රටේ වාරි පද්ධතිය එහෙම අත තියන්න පුළුවන් එකක් නෙවෙයි අපේ වාරි පද්ධතිය කියන්නේ එදා ඉතිහාසයේ වාරි ඉංජිනේරු හැදුවේ මේ ඕනවට එපාවට වෙලාවට වැලි මඩ ගන්න නෙවෙයි එදා විජේමුනි සොයි සම්මතිවරයා ඉන්න කාලෙත් මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා අපේ වාරි පද්ධතිය ඊටම කෙලසාදමමින් ඉන්නේ අපේ නූතන බුද්ධිමත්තු බටහිර බුද්ධිමත්තු අපේ වාරි පද්ධතිය ශිෂ්ටාචාරෙම විනාශ කරලා තියෙන්නේ ශිෂ්ටාචාරයේ මරුණු කල මූලාසන අරුණ මන්තුමනේ ජාතියට ගමනක් නැහැ මූලාසන අරුණ මන්තුම අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශය හරහා තියෙන්නේ නුදුරු අනාගතේ වාරි ශිෂ්ටාචාරයත් මිලක් වෙනවා ඒ වැවටත් මිලක් එනවා ඒවත් සල්ලි වෙනවයි කියන කාරණාව පිළිබඳව අවධාරණයක් කරේ කියන කාරණාව මතක් කරමින් මේවෙන් පෙන්වන්න තමුන්හන්සලාගේ නව ලිබරල් වාර්දි ආර්ථික ප්‍රතිපත්තිය කියන කාරණාව මතක් කරමින් එයට විරුද්ධව මේ ජාතිය පෙළගස්සන්න ඕනේ කියන කාරණාව මතක් කරමින් මානවතුන බොහොමත් විශ්ව තමුන්හන්සේ කාලය දුන්න
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මීළඟට
මුචිත ගරු සභාපතිතුමනි එක විනාඩියක් දෙන්න එතුමා මගේ නම සඳහන් කරා ඇත්ත වශයෙන්ම එතුමා කතා කරනකොට මම අහන් හිටියා පාසල් විවාද කණ්ඩායමක අර පාසල් දරුවන්ට මොකක් හරි මාතෘකාවක් දුන්නාම බොහොම වේගෙන් කතා කරගෙන යනවා ඒ හා සමානව කතා කරා ඔබතුමාට මම කියන්න කැමතියි මේක මුදල් අමාත්‍යාංශයේ පනතක් වුණත් මේ ඉඩම් කෑල්ලක් තියෙන නිසා සමහරු පටලෝගෙන මේ ඉඩම් අමාත්‍යාංශය ගැනත් කතා කරා ඇත්ත වශයෙන්ම අපි තමුන්නාංශලේ කාලේ වගේ විදේශිකයන්ට සින්නක්රෝ ඉඩම් දෙන ආණ්ඩුවක් නෙමෙයි මේක තමුන්නාංශලා දීපුවා පවා අපි තමයි යන්තම් ගලව ගත්තේ එනිසා එක බින් අඟලක්වත් මේ රටේ විදේශිකයින්ට සින්නක් කර දෙන රජයක් නෙමෙයි මේක. අපි ආයෝජකව ගෙනල්ලා අපි පුළුවන් තරම් රැකී අවස්ථා ආයෝජන අවස්ථා වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. නෑ අනිත් කතිකයට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම්
මට දුන්නේ නෑ. රජේ කාලේ 100%ක්ව බද්දක් තිබුණා විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ ඉඩමක් ගැනීම. ඒක කරලා තිබුණේ ඉඩම් ලබා ගැනීම ධෛර්ය කරන තමුනාසලා පහුගිය අයවැයෙන් ඔබ කරපු දෙයක් නෙවෙයි මේ වර්තමාන මුදල් අමාත්‍යවරයා කරපු දෙයක් තමයි ඒ 100%ේ බද්ද අයෝසි කළා ඒකෙන් කලේ ඉඩමක වටිනාකම හා සමහනෝ බද්දක් තිබුණා කලින් ඉඩමක් මිලදී ගැනීමේදී ඒ සම්බන්ධව ඒ අට්ටමෙන් බද්දා ඒක අහෝසි කරාම ඒ ඉඩම නිදහසේ වෙනද පොටෙනවා සියට සියකින් ඒ ඉඩ මේ වටිනාකම අඩු වෙනවා. එතකොට මිලිය මේ කළු සල්ලි සුදු කරන්න පුළුවන් තැනක අපේ මන්ත්‍රීතුමා
ගරුමන්ත්‍රීතුමා
කරගත්තා. සභාපතිමිනි මම විනාඩියක් ඉවර කළා අනිත් මන්ත්‍රීතුමාට දෙන්න ඕන. බදු ගහනවා වගේ නෙමෙයි සින්නක් කර ගෙඩිය පිටින්ම ඉඩම් ලියලා දෙනුණු ආණ්ඩුවක් නේ ආණ්ඩුව සැංග්‍රිලායකට එහෙම. ඒ නිසා මම ඒක අවසාන වශයෙන් මම මේ කාලය ගන්න කැමති නැහැ අතරින් පැනලා. මේ ගරු හරි සභාපතිමිනි අවසාන වශයෙන් කියන්න ඕන මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් උනත් අපි අද පිරිවෙලට දෙන්නේ කමිටුවක් දාලා අවශ්‍ය පුජ්‍යලීන්ට. ඒ වගේම තමුන්නාංශ අවුරුදු 20 ගානක් එක දිගට ආණ්ඩු කරලත් ඉඩම් ඔප්පු දෙන එක කරන්න බැරි වෙච්ච එක අපි දසලක්ෂයකට ඉඩම් ඔප්පු දීලා තමයි පස්ස බලන්නේ කියන එකත් මම මතක්
කරනවා. හරි ඊළඟට අපේ මුජිබ රහුම මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමියනි ස්තුතියි අපේ ගරු මේ මන්ත්‍රීතුමා මේ කතා කළා නව ලිබරල් වාදය ගැන. මම හිතන්නේ එතුමා අර ශැංගිලායිකේ තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මන් වියත් මගද හරි මගද කියලා තිබුණා දේශනයක්. ඒ දේශනය පොඩ්ඩක් පත්තරේ අරගෙන කිව්වත් තමුන්නාන්සර තේරෙයි තමුන්නාන්සර දැන් ওই නායකයා කරන්න අනේ එක්කෙනා මොකද්ද කියලා තියෙන්නේ කියලා. එයා කියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්තියක් තමයි ආගේ දේශනයේ තියෙන්නේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද කරපු ආර්ථික ප්‍රතිපත්තිය? ශැංගිලායකට වික්කා සින්නක් කර, හමුදා කඳවුර සින්නක් කර වික්කා, ලංකාවේ මහමූදෙන් අක්කර 50ක් විතර වගේ චීනෙට සින්නක් කර වික්කා, ඉතින් අක්කර 500ක් විතර දුන්නා. ඉතින් මොකද ඔය ආර්ථික ප්‍රතිපත්තිය? ඒක කොහෙද තියෙන්නේ? ඕකත් නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්තිය තමයි. ඒක අර මිනිස්සුන්ව රවට්ටන්නේ අපි ටයිකෝඩ් දාලා කරන එක මේගොල්ලෝ අර බැනියමයි රෙද්දයි සරමයි ඇඳගෙන කරනවා. එච්චරයි ඔකේ තියෙන වෙනස. වෙන වෙනසක් නැහැ. ඕගොල්ලෝ කරන්නේ අපි ටයිකෝඩ් දාලා කියන දේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අර බෙල්ල වටේට අර පටියක් දාගෙන මේ අර මේ මන්ත්‍රී කිට් එක ඇඳගෙන සුදු මේ දිග මේ කමිසයයි සුදු සරමයි ඇඳගෙන කියනවා. ඒකයි වෙනස. වෙනස වෙනසක් නැහැ. ඉතින් ඕක ඇඳගෙන නේනම් ශැංගිලායකට අක්කර ගානක් වික්කේ සින්නක් කර. ඕක ඇඳගෙන නේනම් හමුදා කඳවුර අර අපේ ඓතිහාසික ගරු මන්ත්‍රීතුමියනේ ගරු ඓතිහාසික අංකයක් තිබුණා මේ කොළඹ හමුදා කඳවුරේ ඇඩ්‍රස් එක දන්නවද? අංක 1 ගාලුපාර කොළඹ 1 තිබුණ අංකය. ඒක වික්කා. අංක 1ත් වික්කා. මොනවාද මේ කතා කරන්නේ? අංක 1ත් වික්කා. ඒක විකුණලා දැන් ඇවිල්ලා මේ බයිලා කියන්න එපා. ගීලා ගෝඨාභය මහත්තයාගේ කතාව කියවන්න. ශැංගිලා හෝටලේ යා වියත්මක කතාව. සම්පූර්ණයෙන්ම නව ලිබරල් වාදී කතාවක් කියන්නේ. එයා කියන්නේ නැහැ ඔයා කියන දේ. ඔබතුමාලා කියන දේ ඔබතුමාලාගේ න්‍යාය නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. ඒ හින්දා ඔබතුමාලා ඇවිල්ලා මෙතන අනම්මනම් කතා කළ වැඩක් නැහැ. නිකන් බොරුවට ඇවිල්ලා මෙතන දේශප්‍රේමී කතා කරන්න එපා.
ගරු මන්ත්‍රීතුමා බාධා කරන්න එපා.
ආ? ඔය අංක එක වික්කාට කැමතිද? ආ මොකද?
ඒ කතාව ඉදිරිපත් කරන්න ඔබ.
මම ඒක සභාගත කරන්න ඉඳන් සභාවාරේ. ඉතින් ඔබතුමා ඒක බලලා නැහනේ.
මම බැලුවා.
ඉතින් මම බැලුවානේ. මම ඒ කතාව එතුමා කියන්නේ ලිබරල්වාදී ආර්ථිකයක් යන්න ඕනේ ආයෝජකයන් ගේන්න ඕනේ ආයෝජකයන්ට සහන ටික දෙන්න ඕනේ ඕක තමයි ගෝඨාභය මහත්තයා කියන්නේ. ඉතින් ඔය කියන දේ තේරුම් ගන්න
ඔබතුමා
කියන දේ නෙමෙයි ගෝඨාභය මහත්තයා කියන්නේ. ගෝඨාභය මහත්තයා කියන්නේ වෙන දෙයක්.
බාධා කරන්න එපා.
හරි ඒ ආයෝජන තමයි. දැන් ශැංගිලා කියලා කියන්නේ කවුද? ශැංගිලා කියලා කියන්නේ බහුජාතික සමාගමක්. දැන් ඒගොල්ලන්ට දුන්නේ නැද්ද සින්නක් කර ඉඩම්? දුන්නානේ සින්නක් කර ඉඩම්. ශැංගිලායකට දුන්නේ නැද්ද? ශැංගිලායකට දුන්නා. ගෝල් ෆේස් එකේ මුහුද වික්කේ නැද්ද? චීනෙට වික්කනේ මුහුද.
ඊළඟට
මේ
වර්ණාගල
දුන්නේ නැද්ද චයිනා සමාගමට? ඒකත් දුන්නා. දැන්
හාබර් එකේ
දකුණු පර්යන්තය චයිනා සමාගමකට දුන්නා සම්පූර්ණයෙන්. ඒකේ උත්සවයට අපිට අඩුම ගානේ ලංකාවේ දේශීය අපේ ජාතික කොඩිය දාන්න දුන්නේ නැහැ. මේ දකුණු පර්යන්තේ වරාය මේ අරිනකොට ඒකට මේ චීන කොඩිය දාලා ඒක ඕපන් කරේ. මේ දේශීය කොඩියවත් දැම්මේ නැහැ. ඒක දුන්නේ නැහැ. චීන කොඩිය ඕගොල්ලෝ දාන්න ඕගලන්ගේ
කාර්යය කරේ. මන්ත්‍රීතුමා බාධා කරන්න එපා.
ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි මේ ඇවිල්ලා මෙතන ඇවිල්ලා නිකන් මේ ඇවිල්ලා මේ Tamanගේ කාලේ වෙච්ච දේවල් ගැන
කිසිම දෙයක් දන්නේ නැතුව ඒ කාලේ ඉඩම් දීපු එක චීනුන්ට ඉඩම් වික්කේවා ඊළඟට මේ චීනුන්ට සින්නක් කර දීපු ඒවා ඒ ඔක්කොම අමතකලා ඇවිල්ලා අපිට කියන අපි හරියට කොණ්ඩෙ බැඳපු චීනු වගේ අපි කොණ්ඩෙ බැඳපු චීනු නෙමෙයි ඕවා කියලා කියන්න කොණ්ඩෙ බැඳපු චීනුන්ට අපිට කියන්න එන්න එපා අපි දන්න ඕගොල්ලෝ චීනුන්ට කොයි කොයිද වික්කේ කියලා ඒ ඔක්කොම විකුණලා දාලා දැන් ඇවිල්ලා කියනවා හරියට මේ අපි මේ තොත්ත බබාලා වගේ මෙතුමා කියන දේ අපි කියන දේවල් අපි ඇත්ත කියලා පිළිගන්න ඕනේ එහෙම එකක් නැහැ ගරු මේ ගරු මන්ත්‍රීතුමියනි ඊළඟට ද මේගොල්ලන්ගේම කාල වෙච්ච දෙයක් තමයි මම විශේෂයෙන්ම අපි උදේ හකීම් මැතුමා මේ කතා කරා මේ විශේෂයෙන් මේ කොම්පණ වීදියේ ප්‍රදේශයේ තියෙනවා නිවාස 114ක් ඒ නිවාස 114 මහල් නිවාස 1971 පීටර් ගෙනමන් නිවාස ඇමතුමා ඉන්න කාලේ හදපු ඒවා එතකොට ඒකේ අද නිවාස 114ක් තියෙනවා ඒ 114 විශේෂයෙන්ම දැන් ඒ කොම්පන්න වීදියේ විතානගේ මාවතේ තියෙන වෑකන්ද ප්‍රදේශයේ ඒවා අද කඩාගෙන වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතාම අනතුරුදායකයි. අපි දැන් ඒක දැනුම් දීලා තියෙනවා නිවාස අමාත්‍යාංශයට ඇමතුමාට ඒ වගේම UD එකට දැනුම් දීලා තියෙනවා ජනාධිපතිතුමාට දැනුම් දීලා තියෙනවා සියලු වගකීම්ට දැනුම් දීලා තියෙනවා. දැන් ඕක හිතානේ ද කඩාගෙන වැටුණොත් අන්තිමට මී අර මීතර මුල්ල කුණු කන්ද වගේ තමයි වෙන්නේ. ඒ හින්දා දැන් අපි විශේෂයෙන්ම මේකේ මේ වගකීම්ෙන් ඉල්ලනවා වහාම මේකට පිළියමක් යොදන්න. දැන් මේ ගෙවල් 114 මිනිස්සු දැන් අවුරුදු 47ක් එතන පදිංචි වෙලා ඉන්නවා. දැන් අපි පෞගිය කාලේ විශේෂයෙන්ම නිවාස අමාත්‍යාංශයත් එක්කත් නාගරික සංවර්ධන අධිකාරියත් එක්කත් මේ ගැන අපි සාකච්ඡා කළා. සාකච්ඡා කළ එකම දේ තමයි తాවකාලිකව මේ මිනිස්සුන්ට නිවාස ලබා දීලා නැවත ඒ ප්‍රදේශයේ මේ මිනිස්සුන්ට නිවාස ලබා දෙන්න ඕනේ කියන එක පදනම. ඒ පදනමදී නිවාස අමාත්‍යාංශය අපිත් එක්ක එකඟත්වයකට ආවා. ගිවිසුමකුත් අත්සන් කරන්න එකඟ වුණා. తాවකාලිකව ඒ මිනිස්සුන්ට වෙන නිවාස ලබා දීලා නැවත මේ වෑකන්ද ප්‍රදේශයේ මහල් නිවාස හැදුවාට පස්සේ මේ ජනතාවට නැවත එතනම නිවාස ලබා දෙනවයි කියලා. නමුත් දැන් මට ආරංචි වුණා අපේ හකීම් මැතිතුමාගේ උදේ කතාව අහන් ඉන්නකොට කැබිනට් මණ්ඩලයේදී මේක ගැන හරි පැහැදිලි වීමක් වෙලා නැහැයි කියලා. එහෙනම් මම අගමැතිතුමාගෙනුත් ඉල්ලනවා වහාම මේකට මැදිහත් වෙලා මේ කැබිනට් පත්‍රිකාව දානකොට අනිවාර්යයෙන්ම මේ පිරිස නැවත වෑකන්ද ප්‍රදේශයේ පදිංචි කළ යුතුයි කියන එක ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැතුව මේ නිවාසයල පදිංචි වෙලා ඉන්න මේ ඉඩකඩම් ඉතාම වාණිජීයමය වටිනාකමකින් අධික වටිනාකමක් තියෙන මේ ඉඩම් ඒ හින්දා මේ ඉඩම් කොම්පැනි වලට විකුණලා ඒ වාණිජ වටිනාකමක් හින්දා මේවා කොම්පැනි වලට විකුණලා මේ ප්‍රදේශයේ ජීවත් වෙන නිවාස ඒ ජනතාවගේ ජීවන තත්ත්වය ඔවුන්ගේ අයිතිවාසිකම් කඩා දාන්න බැහැයි කියන එක මම මතක් කරන්න ඕනේ. මොකද අපි පෞගිය ආණ්ඩුව මේ ක්‍රමය කරනකොට අපි විරුද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දා කොළඹ නගරේ ලස්සන කරනවායි කියලා කොළඹ කොම්පන්න වීදියේ හිරපු පවුල් ගණනාවක්ම අයින් කරලා දැම්මා. ඒ කරනකොට අපි කිව්වා සංවර්ධනය කරන්න. නමුත් නගරේ ජීවත් වෙන මිනිස්සු කාවත් මේ නගරයෙන් පිටමන් කරන්න එපා. ගරු සභාපතිතුමියනි මතක් කරන්න ඕනේ 2013 ඉවත් කරා කොම්පන්න වීදියේ ස්ටේෂන් පටුමගේ ඉන්න පවුල් නිවාස 122ක් ඉවත් කළා. ආ අවුරුදු 4ක් වෙනවා අද වෙනකොට අවුරුදු 5යි. තවම මේ මිනිස්සු ඉන්නේ කුලී ගෙවල් වල. පකිස්තානයේ ඉම්පීරියල් බිල්ඩර්ස් කියන සමාගමකට දුන්නා ඒකේ නිවාස හදන්න. ඒකේ විශාල ප්‍රමාණයක් ඔවුන්ට වික්කා ඒගොල්ලන්ට අපාර්ට්මන්ට් හදන්න. අනිත් අයට කිව්වා ගෙවල් හදලා දෙන්නම් කියලා. ගෙවල් හදන්න දුන්නා පකිස්තානයේ ඉම්පීරියල් බිල්ඩර්ස් කියන සමාගම. තවම ඒ නිවාස ඉවර කරේ නැහැ. දැන් අවුරුදු 5ක් වෙනවා ඒ කොන්ත්‍රාත්තුව පටන් අරගෙන තවම පවුල් 100 ගානක් අයිකුන්ටගේ වගේ අවුරුද්දෙන් අවුරුද්දට එක එක ගෙවල් වල ඉන්නවා. ඒ මදි විතරක් නෙමෙයි UD එකට යන්න ඕනේ මාස 9කට එක සැරයක් හිඟන්න වගේ ගෙවල් කුලී ඉල්ලගෙන. ඒ මිනිස්සු තමන්ගේ ඉඩම තමන්ගේ පෞද්ගලික ඉඩම මේ සංවර්ධනය වෙනුවෙන් පූජා කරලා අන්තිමට ඒ මිනිස්සු නන්නත්තර වෙලා තියෙනවා. ඒ හින්දා තමයි ඒ ඉම්පීරියල් බිල්ඩර්ස් කියන සමාගමට 2013 දී මේ ඉඩම පවරලා දුන්නා. අපිට අපිට තියෙන ආරංචි අනුව අවසන් කරන්නම් ගරු සභාපතිතුමියනි අපිට තියෙන තොරතුරු අනුව ඉම්පීරියල් බිල්ඩර්ස් කියන සමාගම විශේෂයෙන්ම එමීර් රාජ්‍යයේ එක්සත් එමීර් රාජ්‍යයේ බ්ලැක්ලිස්ට් කරපු ආයතනයක් ඒක. පකිස්තාන ආයතනයක්. නමුත් අපේ රටේදී ඔවුන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන්නා. ඊළඟට ටාටා සමාගම ඉන්දියානු ටාටා සමාගමට කොම්පාන වීදියේ මැලේ වීදියේ පවුල් 450ක් ඉවත් කරලා ඒ ඉඩමෙන් ඒ ඉඩම පවර්ලා දුන්නා ගෙවල් හදලා ඒ ටාටා සමාගමට අවශ්‍ය සුපෝභෝගී ගෙවල් හදාගන්න. නමුත් ඔබතුමියට කියන්න ඕනේ ඒ කොන්ත්‍රාත්තුව පටන් අරගනොත් දැන් අවුරුදු 4ක් වෙනවා. තාම මේ මිනිස්සුන්ට ගෙවල් නැහැ. තාම අයිකුන්ටගේ වගේ ජීවත් වෙනවා. ඒ හින්දා ගරු මන්ත්‍රීතුමියනි සභාපතිතුමියනි අපි ඉල්ලා සිටිනවා නාගරික සංවර්ධන අධිකාරියත් ඒ වගේම ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම මේක බාර විශ්වයේ බාරව ඉන්න නිවාස ඇමැතිතුමා ඒ කොම්පන්න වීදියේ ජීවත් වෙන ඒ වැයකන්ද ප්‍රදේශයේ ඊටාම අනතුරුදායක මහල් නිවාසයක ඉන්න ඒ ජීවිත ඊටාම අනතුරුදායකයි කොයි වෙලේ කඩන් වැටෙවිද කියන්න බෑ. ඒ හින්දා තව කුණු කන්දක් වෙන්න නම් මේක දෙන්න එපා. වහාම ඒකට පිළිතුරක් දීලා නැවත ඒ මිනිස්සුන්ව తాවකාලික නිවාස ලබා දීලා නැවත කොම්පන්න වීදියේම පදිංචි කරනවයි කියන සහතිකය ලබා දෙන්න ඕනේ කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි.
ඔබතුමාට බොහොම ස්තුතියි. මීළඟට වීත බේරුගොඩ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
100ක් වැලියු එක.
වැලියු.
විජිත. කමෝ.
මුලාසන රූඩ ගරු මන්ත්‍රීතුමියනි ඉතා වැදගත් සංශෝධන පනත් කිටුපත් දෙකක් සාකච්ඡාවට ගැනෙන මොහොතක ඒ පිළිබඳව විවිධ රදහස් ඉදිරිපත් කළා. කොමුණත් මේ මොහොතේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන අමාත්‍යවරුන් කිසිවක් පේන්නට නෑ. නමුත් ඉතා වැදගත් මාතෘකාවත් සාකච්ඡා කරන මොහොත අපි අද මේ කතාවට සවන් දීගෙන ඉන්නකොට විවිධ අදහස් අපි දැක්ක. ඒ අතරේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළා කඩාවැටුණු ආර්ථිකයක් තමයි අපිට ලැබුණේ කියලා. හැබැයි මේ කඩාවැටුණු ආර්ථිකය මේ අවුරුදු 3 තුළ කඩාවැටීම පිළිබඳව අපිට විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් මේ වෙනකොට මේ රටේ විදේශ ආයෝජනවලට අනතුරුදායක ලෙස රතු කලාපයක් බවට වර්ගීකරණය කරලා තිබුණා. මේ පනත් වලින් උත්සාහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේම වෙනත් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල අවශ්‍යතාවයන්ට අනුව ලංකාවේ නීති රීති වෙනස් කරලා විදේශීය ආයෝජකයන්ට මේ රටේ ඉඩම් එවැගේම මේ රටේ සම්පත් සියල්ල ලබා දීමේ වැඩපිළිවෙළ. අපි දන්නවා රටක නිෂ්පාදනයට ප්‍රධාන නිෂ්පාදන සාධක හතරක් අවශ්‍යයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ඉතින් භූමිය කියන එක ඉතා වටින සම්පතක්. මේ භූමිය අපේ රටේ තියෙන සම්ප්‍රදායික නීති රීති අනුවත් එවැගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් මින් පෙර සම්මත කරලද පනත් අනුවත් මේ ඉඩම්වල අයිතිය ශ්‍රී ලාංකිකයන් සතුයි. හැබැයි වර්තමානයේ වෙන විට මේ ආණ්ඩුව විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා මේ ඉඩම්වල අයිතිය විදේශික කම්පැනිවලට සමාගම්වලට ලබා දීම සඳහා මේ නීති රීති වෙනස් කරගන්න යන මේ සංශෝධන පනත් තුළ මේ ඉඩම් විදේශිකයන්ට ලබලා දුන්නොත් මේ රටේ ස්වාධිපත්‍යයට මොකද වෙන්නේ? මේ වෙනකොට හම්බන්තොට වරාය චීනයට පවරලා දීලා ඉවරයි 99 වද්දට ගුවන්තොට පල දෙන්න යනවා. ඒ වගේම මේ රටේ වටිනා ඉඩම් ටික විදේශ කම්පැනිවලට දෙන්න යනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගණන් සරුසාර ඉඩම් ඒ ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනට ගන්න තියෙන ඉඩම් විදේශීය සමාගම්වලට බදු දෙන්න යනවා. හැබැයි මේක 99 අවුරුද්දට බදු දුන්නා කියලා කියන්නේ මේක සින්නක්කර දුන්නා හා සමානයි. සැංගිලා හෝටලේ සඳහා ඉඩම් දීම පිළිබඳව කතා කළා. අපි පිළිගන්නවා ඒ සැංගිලා හෝටලේ ඒ කාලේ දුන්නේ යුද්ධය අවසන් වෙලා විදේශ ආයෝජකයෝ මේ රටට එන්නට මැලිකමක් දක්වන අවස්ථාවක තමයි ඒ ඉඩම චීනට දුන්නේ චීන සමාගමකට. ඒ තුළ ආයෝජනය ආකර්ෂණය කරගැනීමට උත්සාහයක් ගත්තා. ඒක ප්‍රතිඵල අපි භුක්ති විඳා. හැබැයි ඉන් පස්සේ අපේ රජය තීන්දුවකට ආවා, මින් පස්සේ සින්නක්කර ඉඩම් කිසිම සමාගමට දෙන්නේ නෑ කියලා තීන්දුවකට. නමුත් මේ වර්තමාන ආණ්ඩුව යහ පාලනය කියන බෝඩ් එකට මුවා වෙලා මේ වර්තමාන ආණ්ඩුව මොකද කරන්න? ජනතාවට දුන්න පොරොන්දු පැත්තකින් තියලා තමන්ගේ ගජමිතුරන් පිනවීමට, එවගේම විදේශී රටවල් පිනවීමට, බටහිර රටවල් පිනවීමට කටයුතු කර. හැබැයි ආපු විදේශ ආයෝජක ආයෝජනයක් නැහැ. මේ විදේශ ආයෝජනය ගැන අපි කතා කරොත් අපිට සඳහන් කරන්න පුළුවන් වෙනවා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන මූඩ්ස්වගේ ආයතන මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව සෑහීමකට පත් වෙලා නැහැ. අනෙක් පැත්තෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනි මේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය පිළිබඳව. 2014 සහ 2017 කාලය තුළ ඒ වර්ෂ තුනක කාල සීමාව තුළ මේ ආණ්ඩුව ගෙනාව වැඩපිළිවෙල දිහා බැලුවම මේ ආණ්ඩුව අසාර්ථක පාලනයක් බවට ඔප්පු කරලා තියෙනවා. මහබැංකු වාර්තාව පරිශීලනය කළොත් ඒ මහබැංකුවේ දත්ත අනුව අපිට පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව ගමන් කරන දිශාව මොකක්ද කියලා. අපි විපක්ෂයක විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සංවර්ධන, රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම. විදේශීය ආයෝජනය මේ රටට අවශ්‍යයි. විදේශීය ආයෝජනය ආවොත් තමයි මේ රට දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි විදේශ ආයෝජනයක් එන්න කොහොම මේ රටේ වාතාවරණය යහපත් තත්ත්වකින් තියෙනවද? එකාතකින් ආර්ථික ස්ථාවරත්වයක් නැහැ, මූල්‍ය ස්ථාවරත්වයක් නැහැ, දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. මේ නිසා විදේශක ආයෝජක මේ රටට එන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මේ රටේ නිෂ්පාදනය වැඩි වුණොත් තමයි අපනයන වෙළඳාමෙන් අපිට ආදායමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි අපේ අපනයන ආදායම අඩු වෙනවා, ආනයන වියදම් වැඩි වෙනවා. මේ වෙළඳ ශේෂ පරතරය අපේ රටට ශාල බාධාවක් වෙනවා අපේ රටේ සංවර්ධනය කර. හැබැයි ඒ නිසා මේ අපේ රට සතුව තියෙන මේ ඉඩම් නැත්තම් නිෂ්පාදන සාධක වලින් උපරිම ප්‍රයෝජනය ගත්තොත් තමයි අපිට මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේ අනපනත් වලින් අපි දකින්නේ අර දෘශ්‍යමාන නෙමෙයි අන්තර්ගතේ, පෙනුම නෙමෙයි යථාර්ථේ. මේ සංශෝධන පනත්තර මොනවද ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ? මේ රටේ වටිනා ඉඩම් ටික, මේ රටේ පුරවැසියන්ට භුක්ති විඳ තියෙන ඉඩම් ටික, මේ රටේ පුරවැසියන්ගේ අභිලාෂයන් වෙනුවෙන් පවතින මේ ඉඩම් ටික විදේශ රටවල් වලට විකිණි, අද අගනුවර තියෙන වටිනා ඉඩම්, මේ සියල්ල විදේශීය කම්පැනි වලට විදේශ ආයෝජන තර කිරීමේ මුවාවෙන් අද මේවා විකුණන්න හදනවා. මොකද ආණ්ඩුවට සල්ලි නැහැ. ආණ්ඩුව 20 මැතිවරණයට සූදානම් වීම සඳහා ගම් පෙරලිය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන වැඩසටහන් තුළ බොහෝ අරමුණු තියාගෙන වැඩ කරන්න උත්සාහ කරන. හැබැයි මුදල් නැහැ, මේ සඳහා ප්‍රාග්ධනයක් නැහැ. ඉතින් මේ ප්‍රාග්ධනය ලබා ගන්නට ඕන. මේ ප්‍රාග්ධනය ලබා ගන්න නම් මේ රටේ තියෙන සම්පත් විකිණීම තමයි ආණ්ඩුවේ අභිමතාර්ථ. හැබැයි මේ සම්පත් විකුණලා විකුණලා අවසානයේ මොකද්ද වෙන්නේ? අවසානයේ මේ රටේ ස්වාධිපත්‍ය වෙනත් රටවල් වලට හිමි වෙනවා. එක පැත්තකින් චීනය සහ ඉන්දියාව තරඟට මේ රටේ සම්පත් දැහැගැනීම උත්සාහයක යෙදෙනවා. එක පැත්තකින් ඇමරිකා ඒ බටහිර රටවල් වලට කම්පැනි වලට මේ රටේ ඉඩකඩ විවර කරලා දෙන්නට ජාත්‍යන්තර මූල්‍ය ආයතන වැනි ආයතනයන් වැඩ කටයුතු කරනවා. එක පැත්තකින් බදු ප්‍රතිපත්තිය තියෙන්නට ඕන මේ රටේ, එක පැත්තකින් ජනතාවට සාධාරණයක් වෙන්න ඕන, අනෙක් පැත්තෙන් කර්මාන්ත සහ මේ රටේ කුෂිකර්මාන්ත සහ සේවාංශය ප්‍රවර්ධනය කරන විදිහට බදු ප්‍රතිපත්තිය සකස් වෙන්නට ඕන. අනෙක් පැත්තෙන් ජනතාවගේ ජීවන බර හැල්ලු වෙන විදිහට බදු ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනි. හැබැයි මේ බදු ප්‍රතිපත්තිය අද සකස් කරලා තියෙන්නේ කොහොමද? ජනතාව පීඩනයට පත් කරාට. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම්, ආක්‍රමිකතා සහ දූෂණව නිසා අහිමිලා තියෙන ඒ විනාශයන් ආවරණය කර ගැනීම සඳහා තමයි මේ බදු ප්‍රතිපත්තිය හසුරුවන්නේ. එනිසා මේ බදු ප්‍රතිපත්තිය තුළින් නිෂ්පාදනය වැඩිවීමක් හෝ නැත්නම් ව්‍යවසායකයන් වර්ධනය වීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය රටට ගැළපෙන බදු ප්‍රතිපත්තියක් නෙමෙයි.
එතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ඒ නිසා අපි මේ ආණ්ඩුවට අවධාරණය කරනවා මේ බදු ප්‍රතිපත්ති ගෙනල්ලා මේ වගේ සංශෝධන පනත් ගෙනල්ලා මේ රටේ සම්පත් විදේශිකයන් සතු කිරීම සහ මේ රටේ ජනතාව පීඩනයට පත් කරන මේ වැඩපිළිවෙලට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය පළ කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මිළඟට ඉෂාක් රෞමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
උලසන මන්ත්‍රීතුමනි, ඇත්තටම පාර්ලිමේන්තුවේ පෞගිය රජයේ කරවුත් ඒ වැරද වැරද තමයි, අපේ රජ කරවුත් ඒ වැරද වැරද තමයි. පෞගිය රජයේ කාලදී ඉඩම් සියල්ම වික්කා, කොළඹ ඉඩමක් නෑ. ඒවාගම සියලුම රටේ තියෙන ප්‍රධාන ඉඩම් වික්කා, රටේ ඉඩම් නෑ කියලා අපිත් අපේ රජෙත් තන් කියනවා. ඒවාගේ අපේ රජයටත් මං කියනවා, අපේ රජයේ වැඩකරුවොත් අපිත් ඒ වැරද අපි භාරගණ්ඩ ඕනේ. එනිසා අපේ රජයේ වැරදි කරන්නේ කියලා තමයි මම විශ්වාසින් කතා කරනවා. නිසා ඒවාගේ බදු සම්බන්ධවත් මම කතා කරන්න ඕනයි. බදු එත්තටම රටේ කිව්වනම් බදු ආය කරන්න ඕනයි. නමුත් අද අපේ ආර්ථිකවල මම දන්න විදියට, මම පාර්ලිමේන්තුවට එන්න කලින් ව්‍යාපාරිකයෙක්. සාමාන්‍ය අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරයි 100ට එහා ව්‍යාපාරිකෝ සම්පූර්ණ ආර්ථිකවල විනාශ වෙලා තියෙන යුගයක්. දැන් ඒ අයට බැංකු ප්‍රශ්නවත්, දැන් ඒ අයට විසඳා ගන්න බැරි විදියට සියලුම බැංකු ඒ අයට තහනම් කරලා තියෙනවා. දැන් ඒ අයගේ ව්‍යාපාර නඩත්තු කරගන්න බෑ. කොම්බෝනි සම්පූර්ණ බිඳ වැටිලා හිරගෙදරට යන්න පුළුවන් විදියට ඒ ව්‍යාපාරිකයෝ පත් වෙලා තියෙනවා. ඒ වාගේ අයට අපි සහනයක් දීලා බදු වලින් ඒ අයට සහනයක් දෙන්න ඕනයි. එහෙම නැති වුණොත් ව්‍යාපාරයේ සීයේගේ යටතේ ඉන්නේ කම්කරු දාස් ගානක් අද මහපාරට බැහැලා තියෙනවා. ඒ අයට සහනයක් දුන්නොත් පමණයි ඒ කම්කරු වලට රැකියාව දී ගන්න පුළුවන්, රැකියාව ඇති වෙනවා. එහෙම නැති වුණොත් අද අපිට දන්න විදියට අදට බලාගන්න පුළුවන් රැකියාව නැතු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ රටේ. මෙහෙම ගියොත් දිග දුරට එම ප්‍රශ්නයක් ඇති වෙනවා. එනිසා ගරු මුදල් ඇමතුමනි, ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න ව්‍යාපාරිකයෝට බදු වලින් මේ තියෙන ප්‍රශ්නවලින් එළියට එනකන් සහනයක් දීලා එතනින් පස්සේ බදු අය කරගන්න වැඩපිළිවෙලක් ඔබතුමා කරන්න ඕන අනිවාර්යයි. එහෙම කරුවොත් ඇත්තටම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම කර්මාන්තකරු තමන්ගේ කටයුතු වල ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අපේ ඉඩම ඇමතුමත් ඉන්නවා. එතුමාට ඇත්තටම ස්තුති කියන්න ඕනයි. අවුරුදු ගාණක් ඉඩම් ඔප්පු නැතුව අපේම රටේ ඉන්න ජනතාව හිටියා. එයාගේ ඔප්පුව දන් ක්‍රමෙන් ක්‍රමෙන් දීගෙන යන එක අපිට දකින්න පුළුවන් අපේ ඇමතුමනි. ඒ අතරදී අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාර කටයුතු වලට යොදවන්න ව්‍යාපාරිකයෝග ඉඩම් වලට තාම ඔප්පු ලැබිලා නැහැ. ඔබතුමාට කීපසරයක් මම මතු කරුවා, ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂම කෙකිරාව නගරයේ, ඒ වගේම තමුත්තේගොම නගරයේ, ඒ වගේ හොරෝපතන නගරයේ, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන හැම නගරයකටම තාම ඔප්පු නැති ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමනි. මම හිතන විදිහට ඔබතුමා විශේෂ වැඩ පිළිවෙල යටතේ හිත හිතා එක්මනින් ඒ ඔප්පුවත් ලබා දුන්නොත් මම හිතන විදිහට ගුණයි. ඒක වටිනාකමක් නැති විදිහට තමයි ව්‍යාපාරිකයෝට ඒවා පාවිච්චි කරන්න වෙලා තියෙනවා. ඔප්පුව ලබා දුන්නොත් ඒ වටිනාකමක් වැඩිවීමක් වෙනවා. එහෙම වටිනාකම වැඩි වීමුත් ව්‍යාපාරිකයෝට ඒ ඉඩම් බෙන්ගුවට තියලා හරි තමංග ව්‍යාපාර කරගන්න අවස්ථාවක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මහක්කර කියන්නේ ඉඩමකට ඉඩම් අයිතිකාරු 35 දෙනාට තාම ඔප්පු ලැබලා නැහැ. අවුරුදු ගාන ඉඳලා ඒ අය ඔප්පු இல்லයිල එවිදිනවා. ඔබතුමාටත් මම මාස කිහිපයකට කලින් එක බාර දීලා තියෙනවා. ඒ ඉඩම් ඔප්පුවත් ඔබතුමා හිතා ඉක්මනින් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපේ රටේ වටිනාකමක් වැඩි වෙනවා නම් ලංකාවම තියෙන සියලුම ඉඩම් වලට ඔප්පු ලබා දෙන්න ඕනයි. ඒක අනිවාර්යම රජයේ වැඩපිළිවෙලක්. පහුගිය රජයට කරන්න බැරි එක ඇත්තටම මමත් මහජන යුතික වශයෙන් කණගාටු වෙනවා. අපි රජයක් වශයෙන් අපි ජනතාවට කරන්න ඕන ඒවා තමයි. ජනතාවගේ අයිති අපි හරියට කරවුත් තමයි ජනතාවගේ ඉදිරි ගමනක් සැලසුමත් එක්ක යන්න පුළුවන්. ඒ ගමන යන්න පුළුවන් විදියට තමයි අපේ රජයේ අපේ ආදරණීය ලංකාවමින සියලුම කෝටි දෙකහමාර ජනතාව අපිට වරම දුන්නේ. ඒ නිසා මම හිතන විදියට මේ අවුරුදු තව එකයි මාස 14ක් වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. අපේ යහපාලන රජයට මේ කාලය තුලදී ලංකාවම තියෙන සියලු ඔප්පු නැතු ඉඩම් වලට ඔබතුමා ඒ ලක්ෂය ගාන අයටම ඔප්පු ලබා දීලා ලංකාවේ මේ ඉඩම වටිනාකමක් විදියට ලබයි දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම එකක් අන්දිමට කියන්න ඕනයි ගරු මන්ත්‍රීතුමනි, අපේම වටිනාකම තියෙන ඉඩම් වලට වටිනාකමක් ගන්න පුළුවන් හරියටම අපේ දැන් සිංගප්පූරු දිහා කතා කරනවා, මලේසියා දිහා කතා කරනවා. අපි ව්‍යාපාරිකව ගෙන්නමු අපේ රටට. ඒ අයට අපි ඉඩම දෙමු. එබැයි සින්නක් කර නැතුව කාලයකට බදුවට දෙමු. එහෙම නැතු වුණොත්
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
සින්නක් කර දුනොත් අපේ අයට ඉතුරු වෙන්නේ මූදු පමණයි. පොඩි ලංකාවලේ අපි සින්නක් කර ඉඩම අපේ ලංකාවම තියෙන ඉඩම දුන්නොත් අපිට ඉතුරු වෙන්නේ මූදු පමණයි. හැබැයි ගරු ඇමතුමනි, අපේ පළාත මූදුත් නෑ, වැව් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාගේ කරුණීය ඉල්ලීමක් කරනවා මේ සභාවෙන් සින්නක් කර ඉඩම් පිට රටවලට දෙන්නතුව ආයෝජනය ගෙන්නලා අපි බදු විදියට කුලිපද නම දීලා සංවර්ධන කරන ඕනයි කියලා තමයි මගේ ඉල්ලීම. වෙලාව දීපු ඔබතුමිට ස්තුති කියමි මම සමුගන්නවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු ශාන්ති ශ්‍රී ස්කන්දරාජ මන්ත්‍රීතුමිය, you have 8 minutes.
No, yes. Already 12 minutes allocated.
Yes, the thing is we don't have time.
No. இன்று காணிகள் பாராதீனப்படுத்தும் சட்ட திருத்தத்தின் கீழ் உரையாற்றுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்கு தலைமை தாங்கும் தலைவி அவர்களுக்கு எனது நன்றிகளை தெரிவித்துக் கொண்டு, இலங்கையிலே பல்வேறு விதமான சட்டங்கள், சுற்று நிருபங்கள், வர்த்தமானி அறிவித்தல்கள், காலா சட்ட திருத்தங்கள் என்பன காலாகாலத்திற்கு வெளியிடப்படுகின்றது. ஆனால் இந்த 30 வருட கால யுத்தம் முடிவடைந்த இந்த வடகிழக்கு பகுதியிலே இது சரியாக பின்பற்றப்படுகின்றதா என்ற ஒரு கேள்வியை நான் இங்கு முன்வைக்க விளைகின்றேன். அந்த வகையிலே மகாபலி எல்வெளி அபிவிருத்தி திட்டத்தின் கீழ் 14/87/32/2007 இலக்க 2007/3/9 வர்த்தமானி அறிவித்தலின்படி மகாவலி எல்வலயத்தில் 330,000 ஹெக்டேர் நிலத்தை உள்வாங்குவதென வர்த்தமானி பிரசுரம் நடைபெற்றது. இந்த முல்லைத்தீவு மாவட்டத்திலே 1984 முல்லைத்தீவின் கிழக்கு கரையோரத்தில் உள்ள கொக்கலா கொக்குத்தொடுவாய் கர்நாடகணி பிரதேசங்களில் அங்கு பூர்வீகமாக வாழ்ந்த மக்கள் இரவோடு இரவாக இராணுவத்தால் வெளியேற்றப்பட்டார்கள். ஆனால் 2010 அவர்கள் மீள்குடியேற்றத்துக்கு சென்ற பொழுது அவர்களது 612 குடும்பங்களைச் சேர்ந்த 2200 ஏக்கர் காணிகள் இந்த மகாவலி எல்வெளியத்தின் கீழ் அங்கு குடியேற்றப்பட்ட தென்பகுதி பெரும்பான்மை இனத்தவருக்கு பகிர்ந்தளிக்கப்பட்டுள்ளது. இது மட்டுமல்ல, வவுனியா நெடுங்கணி வெடிவெத்த கல்லு பிரதேசத்தை உள்ளட்ட முல்லைத்தீவு மாவட்டத்தின் பல்வேறு விதமான காணிகள் கிவிலோயா என்னும் பாரிய நீர்ப்பாசன திட்டம் நடாத்துவதற்கு தீர்மானிக்கப்பட்டுள்ளதுடன் 6000 ஏக்கர் வயற்காணிகள் பங்கீடு செய்ய உத்தேசிக்கப்பட்டுள்ளது. 2018 3 20 முல்லைத்தீவு மாவட்ட செயலகத்தில் நடைபெற்ற அதி உயர் கூட்டத்திலே மகாபலி எல்வெளியத்தின் முல்லைத்தீவின் பூர்வீக இடங்களான கொக்குளா, கொக்குத்தொடுவாய், கர்நாடகணி போன்ற பிரதேசங்களை வெளியோயா பிரதேச செயலாளர் பிரிவினுள் உள்வாங்குவதற்கு நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. இவ்வாறாக இந்த மறைமுகமான வேலைகளுடைய நோக்கம் என்ன? இது கற்றுக்கொண்ட பாடங்கள் நல்லிணக்க ஆணைக்குழுவின் பரிந்துரையின்படி ஒரு மாகாணத்தின் காணி வளங்கள் கொள்கை அப்பிரதேசத்தின் இனப்பெரம்பல் கோலத்தை சிதைக்காது இருக்க வேண்டும் என்று குறிப்பிடப்பட்டிருந்தாலும் இந்த மகாவலி எல்வெளிய திட்டங்கள் அனைத்தும் இந்த மக்களை மேலும் பாதிப்படைய செய்கின்ற வகையிலேயே நடைபெறுகின்றது. இதிலும் மேலாக தொல்பொருளியல் கட்டளை சட்டத்தின் வர்த்தமானி 2013 8 16 18 23/73 இலக்க வர்த்தமானியின் படி வவுனியா, மன்னர், முல்லைத்தீவு, கிளிநொச்சி போன்ற மாவட்டங்களில் உள்ள பல்வேறு விதமான காணிகள் இந்த தொல்பொருளியல் கட்டளை சட்டத்தின் கீழ் உள்வாங்கப்படுவதற்கு வர்த்தமானி பிரசுரம் செய்யப்பட்டுள்ளது. இதைவிட 14 42/7 இலக்க 2012 1 24 வர்த்தமானி பிரசுரத்தின் படி பறையநாட்டை கருதுரைப்பற்றின் கிழக்கு எல்லையாகவும் கும்பகர்ணன் மலையை மற்ற பக்க எல்லையாகவும் குறிப்பிட்டு வர்த்தமானி பிரசுரம் பிரசுரிக்கப்பட்டிருந்தாலும் இன்று அந்த நிலங்கள் யாவும் வெளியோயா பிரதேச செயலக பிரிவுக்குள் உள்வாங்கப்பட்டிருக்கின்றது. இங்கே நான் ஒரு கேள்வியை இந்த வர்த்தமானி பிரசுரங்களின் அடிப்படையில் வைத்து கேட்க விளைகின்றேன். இந்த வர்த்தமானி பிரசுரங்கள் வடகிழக்கு பகுதியை தவிர்ந்த ஏனைய இலங்கையில் உள்ள பிரதேசங்களுக்கு மட்டும் உரித்துடையதா, அல்லது இவை நீங்கள் வடகிழக்கை பிரித்து விட்டு ஏற்கனவே நாங்கள் கேட்பது போல் பிரித்து விட்டு நீங்கள் வர்த்தமானி பிரசுரங்களை பிரசுரிக்கின்றீர்களா? இந்த கேள்விக்கு இந்த அரசு பதில் சொல்ல வேண்டும். நாங்கள் இந்த மக்கள் உங்களிடம் உங்களுடைய சொத்துக்கள் எதையும் கேட்கவில்லை. இந்த இறுதி யுத்தத்திலே நாங்கள் விட்டு வந்த அசையம் சொத்துக்கள் அனைத்தையும் அள்ளி கொண்டு வந்ததை கேட்கவில்லை. அசையாக சொத்தாக இருக்கின்ற ஆவணம் வைத்திருக்கின்ற எங்கள் காணிகளை நாங்கள் நல்லிணக்கத்தின் அடிப்படையில் மக்கள் இயல்பு வாழ்க்கை வாழ்வதற்குத்தான் போராடுகின்றார்கள். இன்று 500 நாளை கடந்து கேப்பாலோவு மண் மீட்பு போராட்டம் தொடர்ந்து கொண்டிருக்கின்றது. பிஞ்சு குழந்தைகள் தெருவோரத்திலே வெயிலிலே நின்று பதாதைகளை தாங்கி எங்களை எங்களது காணியில் வாழ விடுங்கள் என்று கேட்கின்ற அந்த அவல நிலையை ஏன் ஏற்படுத்துகின்றீர்கள்? இந்த பிஞ்சு குழந்தைகளிடம் ஏன் ஒரு வக்கிர தன்மையை நீங்களே விதைக்கின்றீர்கள்? இந்த நிலை மாற வேண்டும். அது மட்டுமல்ல, கோத்தவாய இராணுவ முகாம் அமைந்துள்ள வட்டுவாகல் கடற்கரையோரத்திலே மக்கள் ஆவணம் வைத்திருக்கின்ற அவர்களுடைய பூர்வீகமான காணிகள் கையகப்படுத்தப்பட்டிருக்கின்றது. நில அளவை திணைக்களத்தினாலே அங்கு நில அளவீடு செய்ய வருகின்ற பொழுது மக்கள் வீதியோரங்களிலே வெயில், வேட்கை, மழை என்று பாராது அந்த வரலாற்று புகழ்மிக்க வட்டுவாகல் பாலத்திலே தடுத்து நிறுத்துகின்ற போராட்டங்களில் ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். இவ்வாறான ஒரு நிலைமையை வைத்துக்கொண்டு எவ்வாறு இது நல்லிணக்கம், நல்ல ஆட்சி என்று கூற முடியும்? இந்த வடகிழக்கு பகுதியிலே எமது மக்களது வாழ்வாதாரத்தை பாதிக்கின்ற வகையிலே அங்கு அமைக்கப்பட்டிருக்கின்ற சிவில் பாதுகாப்பு திணைக்களத்தினாலே ஆக்கிரமிக்கப்பட்டிருக்கின்ற அந்த வருமானம் தருகின்ற காணிகளை எமது மக்களுக்கு விடுத்து ஒரு இயல்பு வாழ்க்கை மக்கள் வாழ்வதற்கு அவர்களுடைய சொத்துக்களை அவர்களே அபகரிக்காமல் அவர்களே அதிலே வருமானம் எடுக்கக்கூடிய ஒரு நிலையை ஏற்படுத்தி தருவதற்கு இந்த அரசு நடவடிக்கை எடுக்க வேண்டும். இந்த யுத்த காலத்திலே இடம்பெயர்ந்து சென்ற மக்கள் மீண்டு வந்து வெறுங்கையோடு மீண்டு வந்து தங்களுடைய காணிகளில் தாங்களே வாழ்வாதார வசதிகளுக்கு ஏற்ற வகையிலே வாழ்வதற்கு ஏற்ற ஒரு வழிவகையை செய்து தருமாறுதான் கேட்கின்றார்கள். 2013 8 16 சுற்று நிறுவனத்துக்கு தொல்லியல் பொருள் தொல்பொருளியல் கட்டளை சட்ட வர்த்தமானிக்கு அமைவாக கடந்த 2018 7 3 நில அளவை திணைக்களம் செம்மலை பகுதியிலே அங்கு அமைந்திருக்கின்ற புத்த கோயிலில் அண்டியுள்ள பகுதியில் தொல்பொருளியல் கட்டளை சட்டத்துக்கு அமைவாக அளவீடு செய்வதற்கு வந்திருந்தார்கள். அந்த வர்த்தமானி பிரசுரத்திலேயே செம்மலை என்பதற்கு பதிலாக செட்டி மலை என்றுதான் குறிப்பிடப்பட்டிருந்தது. ஆனால் மக்கள் ஆர்ப்பாட்டம் செய்து அந்த நில அளவையை நிறுத்தியதன் பின்பு அங்கு அமைக்கப்பட்டிருக்கின்ற பிள்ளையார் கோயிலுக்கு பக்கத்தில் அமைக்கப்பட்டிருக்கின்ற புத்த கோயிலிலே இருக்கின்ற பிக்குவிடம் இந்த நில விடுவிப்பு பற்றி கதைத்த பொழுது அவர் அங்கு கூறிய பதில் எங்களை மிகவும் ஆச்சரியத்துக்கு உட்படுத்தியது. அந்த இடத்திலே 2500 வருடங்களுக்கு முற்பட்ட குருகந்த ராஜமகா விகாரை இருந்ததாகவும் அந்த இடம் நாயாறு பகுதி அல்ல, அது குருகந்த என்ற புத்த பெருமானின் தந்த தாது வந்து இறங்கிய இடம் எனவும் அவர் குறிப்பிட்டிருந்தார். இது மிகவும் வேதனைக்குரிய ஒரு விடயம். அந்த பகுதி அந்த நாயாறு செம்மலை பகுதிகள் எமது தமிழ் மக்கள் பூர்வீகமாக வாழ்ந்த இடங்கள். அங்கு அவர்கள் கடல் தொழில் செய்து அவர்கள் தங்களுடைய எவரிடமும் கையேந்தாது நிம்மதியாக வாழ்ந்த அந்த நிலங்களை இன்று ஆக்கிரமித்து எமது மக்கள் ஒரு இயல்பு வாழ்க்கை வாழ்கின்ற நிலையிலே அவர்களது மனதிலே பிஞ்சு குழந்தைகளிடமிருந்து வளர்ந்தோர் வரையில் அவர்களிடம் ஒரு வக்கிர தண்ணியை விதைக்கின்ற நடவடிக்கையில் ஈடுபடாது இவ்வாறான நடவடிக்கைகளை ஒரு அரசியல் தீர்வு வரும் வரை நிறுத்தி எங்களுடைய நிலங்களில் எங்களது மக்கள் இயல்பாக வாழக்கூடிய ஒரு சூழலை ஏற்படுத்தி தாருங்கள் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
ஓம ஸ்துதி கரு மந்திரிதுமேனே. மீளங்கட்ட கரு ஹெக்ட அப்போஹாமி மந்திரிதுமா ஒவ்வொருமாட்ட வினாடி பகக காலையாக்தியம்
கரு சபாபத்துமே வினாடி ஹதாக்திமுனா கப்பலா
கரு மந்திரிதுமா කාලය පිළිබඳ ගැටලුවක ඉන්න හින්දා හැමෝගෙම කාලය අඩු කරා.
බොහොම ස්තුතියි ඔබතුමියට විනාඩි 5ක් හරි කමක් නැ ලබා දීම සම්බන්ධව. අද දවසේදී විශේෂයෙන්ම ජාතිය ගොඩනැගීමේ සහ ඉඩම් සම්බන්ධව සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේදී පැහැදිලිව කතා කරන්න බැහැ කරුණු කාරණා ටික විනාඩි 5ක් ඇතුළත ගන්න වෙලා තියෙනවා. ඒ නිසා විශේෂ යමක් කතා කරන්න ඕන. ඒ තමයි අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි ආණ්ඩුවේ කරන වැඩ කටයුතු ටික කතා කරද්දී විපක්ෂය කතා කරනවා ආණ්ඩුවේ කරන වැඩ කටයුතු ටික විවේචනය කරනවා. හැබැයි අපි දකින්නේ අපේ ආණ්ඩුවේ ගොඩක් වැඩ කොටස් මේ කාලය තුල සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන වැඩ කොටස් සම්බන්ධව ප්‍රචාරය කිරීම එහෙම නැත්නම් සමාජය තුල කතාවට ලක් කිරීමේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් මේ ඉඩම් සංශෝධන පනත කතා කරද්දී මම විශේෂයක් කියන්න ඕන. අපි අද ඡන්ද පොරොන්දුවක් ඉටු කරමින් ඉන්නේ. බොහෝ ආණ්ඩු ඡන්ද පොරොන්දු ඉටු කරන්නේ නැහැ අපි දන්නවා. හැබැයි අපි ඡන්ද පොරොන්දුවක් ඉටු කරමින් ඉන්නේ. ඡන්ද පොරොන්දුව තමයි අපි ආණ්ඩුව ගද්දි කිව්වා සමස්ත රටේ ජනතාවට ආණ්ඩුවේ ඉඩමක පදිංචිලා ඉන්නවනම් කවුරු හරි ඔප්පුවක් නැතිව ඒ හැම කෙනෙකුටම ඒ ඉඩමේ අයිතිය සහ සින්නක්කර ඔප්පුවක් ලබා දෙනවා. එහෙනම් ඒ සින්නක්කර ඔප්පුවක් ලබා දෙන යුගය මේක. ඒ සින්නක්කර ඔප්පුව ලබා දෙද්දී අපිට ලැබිලා තියෙනවා විශේෂයෙන්ම අධිකාරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් විශ්වාසයේ සබලා ගයන්ත කරුණාතිලක ගරු අමාත්‍යතුමාව මේ අමාත්‍යංශය සඳහා යොදාගත්. ඒක යොදාගත්තේ එතුමාගේ දක්ෂතාවය සහ නිහතමානී බව නිසා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් එතුමා අපිත් එක්ක සාකච්ඡා කළා. නිලධාරි මහතුරුත් එක්ක සාකච්ඡා කළා. මේ වෙනිමිට සමස්ත ශ්‍රී ලංකාවේම මේ රටේ ජීවත් වෙන ජනතාවට ඉඩමක අයිතිය ලබා දීමට සටහන ක්‍රියාත්මක කරනවා. එහෙනම් අපි මේ රටේ නිවසක් නැති ජනතාවට නිවසක් ලබා දෙන්න. වහලයක් නැති ගෙදරකට වහලයක් ලබා දෙන්න. එහෙම නැත්නම් ඉඩමක් නැතුව ගේකුත් නැතුව ඉන්න අයට අපි ඉඩමකුයි ගේකුයි දෙකක් අපේ ඡන්ද පොරොන්දුවක් හැටියට ලබා දෙන මොහොත. අපි දන්නවාද ගම්පෙරළියේ වැඩසටහන තියෙනවා. හැබැයි ගම්පෙරළියේ වැඩසටහන කවුරු විවේචනය කරත් මේ ගම්පෙරළියේ වැඩසටහන තියෙන්නේ සමස්ත ගමක් නිර්මාණය කිරීම. ඒ ගමක් නිර්මාණය කරද්දී ඒ ගම ඇතුලේ ඉඩම ලැබෙනවා, ගේ ලැබෙනවා, ඒ ගෙදර පවුලට අවශ්‍ය කරන සියලු දේවල් ටික ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පවුල ජීවත් කරන්න අවශ්‍ය කරන ආදායම් මාර්ග නිර්මාණය කරන්න අවශ්‍ය කරන ණය මුදල් ආණ්ඩුවෙන් පොලිය ගෙවල ණය මුදල් ලබා දීම වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙනම් මෙතන අපි නිර්මාණය කරන්න යන්නේ අලුත් රටක්, අලුත් වැඩපිළිවෙලක්. දැන් කාලයක් තිස්සේ අපිට ඇඟිල්ල දික් කරපු අයට දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. හේතුව අපි අවුරුදු 3ක් තිස්සේ මේ පිළිබඳ යම් හොඳ සැලසුමක් හදලා නිර්මාණශීලීව දැන් අපි ඉදිරිපත් කරලා තියෙන අපේ වැඩසටහන. අපිට යන්න තියෙන විශාල කාලයක් ඉස්සරහට. ඒ කාලේ මූලික වැඩ කොටස තමයි මේ කාලේදී සිද්ධ වෙන්නේ. එහෙනම් විශේෂයෙන්ම අද ගයන්ත කරුණාතිල ගරු අමාත්‍යතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මෙතුමා සින්නක්කර ඔප්පුව ලබා දෙන්න වැඩසටහන යනකොට අපිට තියෙනවා ඉඩම් ප්‍රසන්ස් කරන කොමිෂන් සභාවට අයිති ඉඩම් ටික. ඊට අමතරව තියෙනවා විශේෂයෙන්ම රජයට අයත් ඉඩම් කොටස් ජනතාව පදිංචිලා ඉන්න. මේ කොටස් එක හරියට හඳුනාගෙන මේක තෝරා බේරාගෙන මේ අයගේ අයිතිය එහෙම නැත්නම් මානව හිමිකමක් මෙයාට තිබිච්ච මේ හිමිකම ලබා දෙන්න අවශ්‍ය කරන නිවැරදි වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. මේ නිවැරදි වැඩපිළිවෙළ අපිට කියන්නන පණිවිඩය තමයි විශේෂයෙන්ම. අපි ඉඩමක් ලබා දෙද්දී ඒ පවුලට, ඒ ගෙදර අම්මා තාත්තා දරුවන්ට තමුන්ගේ ජීවිතය ලබා දුන්නා සමානයි. මොකද අයිතියක් නැති ඉඩමක ජීවත් වෙන අම්මා තාත්තා ඇතුළු දරුව හැමදාම හිතන්නේ රාත්‍රී නිින්දට ගිහිල්ලා අවදි වෙනකන් මම හිතන්නේ දිවා කාලය ගත කරද්දිත් හිතන්නේ අපි ඉන්නේ අනුන්ගේ ඉඩමක අපිට මේක ලැබෙයිද, එහෙම නැත්නම් මේක ආණ්ඩුවට ගනිද, නැත්නම් කවුරු හරි අයිති කරගනිද කියලා බියෙන්. එහෙමනම් ඉඩමක අයිතිය දෙද්දී අපි ලක්ෂ ගණනාවක් අතට දුන්නා සමානයි, ලක්ෂ 20 30ක් පෞද්ගලිකව අතට දුන්නා සමානයි එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගයන්ත කරුණාතිල ගරු අමාත්‍යතුමා එතුමා විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට ඉඩම් ප්‍රසන්ස් කරන කොමිෂන් සභාවේ ඉඩම් ලබා දෙනකොට අඩු ආදායම් ලාභී හැටියට සැලකුවේ රුපියල් 5000ක ආදායම්. එහෙනම් එතුමා වර්තමානයේ මේ රටේ තත්ත්වය බලලා විශේෂයෙන්ම ජනතාවට මුහුණ දෙන්න තිබෙන ප්‍රශ්න ටික හරියට හඳුනාගෙන එතුමාගේ නිලධාරි මහත්තුරුත් එක්ක වාඩි වෙලා එතුමාට ගන්න තියෙන නීති අයිතියත් එක්ක ඒ වගකීම හරියට කරට අරගෙන එතුමා මේ වෙනකොට අඩු ආදායම කියන එක 25000කට යවලා
තියෙනවා. එහෙනම් ඒ 25000 තුන කාලය අවසానයි.
කාලය අවසానයි. විනාඩියක්වත් දෙන්න බැරිද දන්නේ
නැහැ. විනාඩියක්වත් දෙන්න අමාරුයි.
හරි අවසాన කරන්නම් එහෙනම්. ඒ 25000 කියන ඒ අඩු ආදායම් தත්ත්වය ඇතුලේ තියෙනවා විශේෂ පහසුකමක් ජනතාවට ලැබිලා තියෙනවා. මං හිතන්නේ මේ පහසුකම තමයි වැදගත්ම කොටස. ඒක විස්තර කරන්න අවස්ථාවක් නැහැ. මං හිතන්නේ මට මානව හිමිකම අහිමි වුණා කියලා හිතනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව.
බොහොම ස්තුතියි ඔබතුමාට.